하나의 사도 2018 වසරේ පස්වෙනි මාසේ 29 වෙනිදා පුරපසළොස්වක පොහෝ දවස වෙසක් පෝයත් පුසුන් පෝයත් දෙකම නියමිත කරගෙන කරන පෝයක් වාගේ අතරමැදි පෝයක් හැටියටත් සලකනවා. සැබෑ වෙසක් පෝය දිනේටත් අද දවස තමයි ගැනෙන්නේ. ලෝකේ කවදාවත් කිසිම වසරක මෙවැනි ගැටලුවකට අකරතැබ්බයකට පත් වෙලා නැතුව ඇති. ඇත්තෝන්ගේ ඉතිහාසය තුළ එහෙම දවසක් ඇදලා තියෙනවද? වෙසක් පෝයද කියලා හිතන්නත් බැරි, පොසොන් පෝයද කියලා හිතන්නත් බැරි, අදිපොසොන් පෝයක් කියලා හිතන එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක අපේ ශාස්ත්‍රඥයන්ගේ ඒ කටයුතු වල තියෙන දුර්වලතා, චන්ද්‍ර මාස හරියට ගණන් ගන්න බැරි වීමේ තියෙන දුර්වලතාවයක්. චන්ද්‍ර මාසයේ කිසියම් විදියක වරදින්නේ නැහැ. පුරහඳ පහයන දවස තමයි වෙසක් පොහෝ දවස. එදා තමයි වෙසක් පොහොය. අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පේ වෙලා අපි වෙනුවෙන් අපි යමක් ඉගෙන ගන්න තේරුම් ගන්න උත්සාහ කරනෝ. කාලා බීලා ඇඳලා පැළඳලා කලත් ජීවත් වෙලා නිස්කාරණ විදියට මේ මහ පොළොවේ පස් වෙන්නට කලියෙන් අර්ථ සම්පන්න ජීවිතයක් ඇති කරගන්න, ගුණ නුවණ වඩා ගන්න, හිත සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පුරවා ගන්න පේවි වාසය කරනෝ, කැප වෙලා කටයුතු කරනෝ. සාකච්ඡා කරන්න ඕන අය ඉස්සරහට එනවා නම් එන්න, ගොඩක් හොඳයි. තමන්ගේ ගැටලු තියෙනවා නම් සැබැහින්ම තමන්ගේ හෘදයාංගම ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරලා ඒවත් එක්ක සාකච්ඡා කරන එක ඒ ඇත්තන්ට ගොඩක් හොඳයි. ඉතින් ඔබේ හරි දේ හරි කියලාත් කියන්න, අඩුපාඩුවක් තිබුණොත් අඩුපාඩුවක් ඒකේ තියෙනවායි කියලා කියන්න. ස්වාමීන් වහන්සේ ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව එහෙම දේශනා කරනවා කියනවා. මොකද හේතුව නැත්තම් ඒක හරි ප්‍රශ්නයක් නේ. තමන්ගේ අඩුවක් දැකලත් මෙයාගේ පිරිස මැද මේක කියන්න හොඳ නෑ කියලා එහෙම ඉන්න අවශ්‍ය නෑ. මේ නිවන් දකින්න වුමනා කරන විදිහේ, හිත සකසන විදිහේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒක අපි පැහැදිලි කළ දෙන එක අපේ වගකීම සහ වග කාරණේ බවට පත් වෙන නිසා. කාටද ඉස්සරහට එන්න ඕන? ඉස්සෙල්ලා අතෝසවන්න ඉස්සරහට එන්න ඕනයි. ඊට පස්සේ සයිනන්ස් මතක් කරොත් එන්න පුළුවන්. කාට දෙන්න ඕන? ඒ අයට ප්‍රශ්න නෑ. ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ අපි දේශනය තුළින්. නැත්තම් පුදුම ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේම දන්නු සාහින්වහන්සේ ළඟ මේ එක එක ඔය පොඩි පොඩි ප්‍රශ්න ගේන්න බෑ. කරවල කන එක හොඳයිද, හාල් මැස්සුන එක හොඳයිද, ඈ 12න් පස්සේ ගෑවොත් කොහොමද, ඈ මේසුන සරල තියෙන දහසකුත් ප්‍රශ්න ඇත්තෙත් නෑ. ඒක ඉතාම වටිනවා. දහසකුත් ප්‍රශ්න නෑ අපේ පිනතුන්ට. එන්නේ මයික් එකත් ඔන් කරග ස්විච් එකත් තියෙන පල්ලෙහායක හරි හරි තුනි වෙලා තියෙනවා කියලා මමත්වේ දැනෙනවා. ඔව් ජීවිතේ නැති වෙනකම්ම මමත්වේ අයින් වෙන්නේ පොඩ්ඩක් හරි තියෙනව නේද කියලා අහන්නේ. දැන් තමන්ට ඉඩමක් හරි වාහනයක් හරි තිබිලා විකුණපු මොනවා හරි දෙයක් තියෙනවද ජීවිතේ? ඉඩමක් හරි වාහනයක් හරි මොනවා හරි විකපු විකුණලා තියෙන දෙයක් මොනවා හරි තියෙනවද ජීවිතේ? ඉඩමක් විකුණලා තියෙනවද? හරි හරි. ඒ ඉඩමේ පොඩ්ඩක් හරි අයිතිය දැන් ඔබට තියෙනවද? නැහැ. ඒත් ඒ ඉඩම එතන තියෙනවද? ඒක තමයි මං අහන්නේ. ඒ ඉඩම එතන තියෙනවනේ, වෙනස් වෙන්න විදියක් නැහැ නේ මහපොළොව. ඒ ඉඩම එතන තියෙනවද? තියෙනවා. ඒ ඉඩමේ කිසිදු අයිතියක් මට නැහැ. ඒ අයිතියක් නැති නිසා ඒකේ පැල උගුලන්න යන්නෙත් නැහැ, පැල හිටවන්න යන්නෙත් නැහැ, වැට ගහන්න යන්නෙත් නැහැ, වැට කඩන්න යන්නෙත් නැහැ. හරිනේ? ඇයි යන්නේ නැත්තේ කියලා කෙනෙක් ඇහුවොත් මගේ නෙවෙයි, මට අයිතියක් නැහැ කියලා කියනවා. නමුත් ඒ ඉඩම එතන තියෙනවද? තියෙනවා. කලින් අයිති වෙලා තිබුණද? තිබුණා. දැන් අයිති නැද්ද? දැන් අයිති නැහැ. ශරීරය පිළිබඳවත් ඉන්ද්‍රියන් පිළිබඳවත් මේ ආර්ය අවබෝධය තුළින් අවබෝධ වුණාට පස්සේ ඕ දැනෙන අත්දැකීම ඕකයි. ඒ ඉඩම ළඟින් යනවා, ඒ ඉඩම දකිනවා, ඒ ඊඩමේ පැල පැල වෙලා තියෙනවා, සමහර ගස් මැරිලා තියෙනවා, පාළුවට ගිහින් තියෙනවා, ගෙවල් හදනවා, ගෙවල් කඩනවා, ගෙවල් අලුත් වැඩියා කරනවා, ඒ ඉඩම තව කෙනෙකුට එයා විකුණනවා. ඔබේ ඒ ඉඩම ළඟින් කොච්චර හරි යනවා, ඒ ඉඩම එතනම තියෙනවා. ඕනම් කලාතුරකින් කියාගෙන ආවේ අපරාධී ඉස්සර අපි අඩුවට දුන්නේ, දැන් තියාගත්තනම් කෝටි ගානකට දෙන්න තිබ්බ කියලා. ඈ කෝටි ගානකට දෙන්න තිබ්බ කියලා. දැන් මේ මොහොතේ වලාකුළු අහසි පාවෙනවා, ගංගා ඇලදොල ගලා බසිනවා, මහා පෘථුවිය කැරකෙනවා, මේ චක්‍රවාටයේ අනිත් සියලු ග්‍රහ ලෝකත් කැරකි කැරකි, හිරුත් කැරකි කැරකි, අපිත් කැරකි කැරකි මේ ලෝකෙ ගත වෙනවා. එහෙමනම් මේ මම කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ අයිතිය පිළිබඳව තියෙන සංඥාව, අයිතිය පිළිබඳව තියෙන සංඥාව. ඊට පස්සේ අපි හිතනවා දැන් ඔය මමත්වය බොහෝම දුරු කරගෙන ගිහිල්ලා ගිහිල්ලා අවබෝධයන් හොඳින් දියුණු කරගෙන උන්න හැටියට මලා මැදාය කියලා දැන් සන්තෝෂෙන් ඉන්නවා. එහෙම ඉන්න ගමන් තව පොඩ්ඩක් හිතෙනවා මේකේ තව මමත්වයේ කොටස් තියෙනවා නේද, මේ මමත්වයේ තියෙන නිසා නේද මේ වගේ දේවලුත් මට හිතෙන්නේ කියලා හිතෙනවා. මේ කෑම කන්න රුචිය ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා, ඒ වගේම වැරදි ප්‍රකාශයක් කළොත් ඒක නිවැරදි කරනවා, වැරද්ද වැරදි විදියට දකිනවා, හරි දේ හරි විදියට දකිනවා, ඒ අතරේ ඉන්නවා කියලා තියෙනවා. ඔව් මේ බුදු කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නිවැරදි කරන්න නැතුව පැත්තකට වෙලා ඉඳීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ලෝකේ හදන්න පුළුවන් තැනට ඉදිරිපත් වෙලා ලෝකේ නිවැරදි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ ගුණ දෙකම අපිට පුරුදු වෙන්න ඕන, අපි පුරුදු කරන්න ඕන. ඒ කිසිවක් හදන්නෙත් නැතුව, නිවැරදි කරන්නෙත් නැතුව පැත්තකට ඉන්න වෙලා හැකියාව තියෙනවා. දැන් මට කිසිම බණක් කියන්න නැතුව, කිසිම කෙනෙකුට කිසිම උපදේශයක් දෙන්න නැතුව පැත්තකට වෙලා ඉඳීමේ හැකියාවකුත් තියෙනවා. අපේ ආරණ්‍ය සේනාසනවල සාහිණාංශලා ඉන්නවා, මුකුත් නැහැ, දානට යනවා, ගිලම්පසට යනවා, ඉන්නවා, කුටියට වෙනවා, පාඩුවේ ඉන්නවා. ආරණ්‍ය සේනාසනවල සාහිණාංශලාගේ ලොකු කාලසටහනක් නැහැ. ඔක තමයි තියෙන්නේ. දානට යනවා, කුටිය අත්පතු ගා ගන්නවා, පාඩුවේ ඉන්නවා පැත්තකට වෙලා. දැන් මම කියන්නේ ඒක අවබෝධයෙන් ඉන්නවද නැද්ද කියන එක. මේ අවබෝධය තුළදී අපිට දෙයක් නිවැරදි කරන්නත් හැකියාව. ඒ නිවැරදි කරන තැනත් ඒ සිත මොකද්ද කියලා බැලුවාම අපිට තේරෙනවා කරුණාව, දයාව. ඒ මිනිස්යාගේ හිත පිණිස පරහිතකාමීත්වය එතන තියෙන්නේ. නැත්තම් අපිට එහෙම හිතක් නැත්තම් අපිට යාව නිවැරදි කිරීමේ උවමනාව නෑ. අපිට එහෙම නිවැරදි කරන්න අවශ්‍ය නෑ. එහෙමනම් ඒ තුලත් තියෙන කරුණාව, දයාපන්න භාවය. දැන් අපි මේ වචනේට පිවිසෙනවා. මේ වචන සියල්ලක්ම ලෞකිකයි, ලෝකෝත්තරයක වචනයක්වත් නැහැ. එක වචනයක්වත් ලෝකෝත්තර වචන නැහැ. මේ වචන ඔක්කොම පුතඥයි, මමත්වයෙන් යුක්තයි. එහෙමනම් දැන් ස්වාමින් වහන්සේ මොනතරම් තත්වයක සිටියත් මේ පොදු ප්‍රවාහන සේවයට ආවා වගේ මේ පොදුවේ කවුරුත් පාවිච්චි කරන වචන ටිකට බැසගෙන තියෙනවා. දැන් ඒ වචනවල ගමන් කරනවා. ඇයි එහෙම කරන්න වෙන්නේ? වෙන පිළියම නැහැ. දැන් රහතන් වහන්සේලා වුණත් මම මම කියලා ආමන්ත්‍රණය කරනවා. උන්වහන්සේලා කුටි හොඳට හදා ගන්නවා. සිවුරු පිරිකර පරිස්සම් කර ගන්නවා. ලෝකයට ධර්මානුශාසනා කරනවා. මෙහෙවර කරනවා. නමුත් තියෙන්නේ මෙතන චේතනාව ගන්න විදිය, ආධ්‍යාත්මික බැඳීම තියෙන නොතිබෙන විදිය විතරයි. සමහර අයට ඒක මහා පුදුම දෙයක්. දැන් මහත්මේ දවසක් කිව්වා ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පන්සලක් හදාගෙන වාහනයක් එහෙම තියෙනවා. ඔහොම පවත්වගෙන යනකොට ඉතින් මේ මහත්මයා කියන ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයේ තුල සාමාන්‍යයෙන් ඔය වගේ පරිසරයක්, ඔය වගේ තත්ත්වයක් හදාගන්න ස්වාමීන් වහන්සේ සෑහෙන්න පව් කරගන්න වෙනවා ගුවා. සෑහෙන්න බොරු කියන්න වෙනවා ගුවා. සෑහෙන්න අයත් එක්ක ගැටෙන්න වෙනවා ගුවා. කපාගෙන, කොටාගෙන, මරාගෙන තමයි ඉන්න වෙන්නේ ගුවා. ලේසියෙන් ඉන්න අමාරුයි ගුවා. ඔබ වහන්සේලා හරි පින්වන්තයි. ඔබ වහන්සේට ස්වභාවයෙන්ම වහන්සේගේ දායක කාරක පින්නතුන් මේවා හදලා වඩලා දීලා, මේ සකසලා දීලා තියෙනවා කියලා. ඒක තමයි ලෝකේ හැටි. මමත්වයෙන් ඉන්න මිනිස්සෙකුට ඒක මමත්වේ මහා යකෙක් වගේව අල්ලගන්න ස්වභාවයක් තියෙනවා. මේ මමත්වයක් නැති කෙනෙක් ළඟ මේ කිසිම බැඳීමක් නැතුව පරිහරණයක්, භාවිතයක් කරන්න පුළුවන් කමකුත් තියෙනවා. එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි මේ වාසය කරන ගෘහය. මොකද්ද මේ නහරවැල්, ඈ බිත්ති වැටවල් වාගේ ඉල ඇටකටු, ඈ ඇටකටු සෙට් එක, ඒවා බැඳපු වැල් වාගේ නහරවැල්, ඈ ඒවයි ගහපු මැටි වාගේ මස්, ඈ ආදී තියලා මේ ඇටකටු ගොඩක් තියෙනවා. දැන් අපි මේ ඇටකටු ගොඩේ උප්පත්තියෙන් ඉපදුන නිසා, මේ ඇටකටු ගොඩේ ඉඳන් ජීවත් වෙන ඕන නිසා, දැන් මේ ඇටකටු ගොඩේ අවශ්‍යතාව අපි ඉෂ්ට කරන්න ඕන. මේ ඇටකටු ගොඩට එක එක විදියට ජීර්ණේ වෙන්නේ එක එක දේවල්. දැන් අපි බත් මාළු පිණි කන්න කැමති වෙච්ච මිනිස්සු වෙනත් රටකට ගියාම මේ මිනිස්සුගේ කෑම රටාව සම්පූර්ණයෙන්ම ශෛලිය වෙනස්. අපි ගියාම ඔය තායිලන්තයේ පැත්තට, එහෙම නැත්නම් වියට්නාමයේ පැත්තට නූඩ්ලිස් කාරයෝ ඉන්නේ. ඔච්චර හරි නූඩ්ලිස් කනවා දාදා. තව පැත්තකට ගියාම ඔය පාම් බනිස් බේක් කරපෝ සැන්විච් සරව මේව තමයි කකා ඉන්නේ සුද්ධු ටික. අපි බත් මාළු පිණි කන. දැන් අපිට හුරු වෙච්ච ක්‍රමය. එතකොට කෙනෙක් කිව්වොත් හරි ක්‍රමේ නූඩ්ලිස් කෑමද බත් කෑමද අර මේ බර්ග් එකක් කෑමද කියලා ඒක කියන්න බෑ. එතකොට අපිට මේ ශරීරයේ හුරු වෙච්ච ක්‍රමයකට අපිට මේ ශරීරය පවත්වන්න සිද්ධ වෙනවා. මේ ශරීරය දැඩි සීතලට දාන්නත් බෑ, දැඩි රස්නකට දාන්නත් බෑ, මේ ශරීරය ලෙඩ වෙන්න තියන්නත් බෑ. මොකද හේතුව මේක පවත්වන්න ඕමනයි. එතකොට මේක පවත්වනෝ දකින්නවා මේ මිනිස්සු. එතකොට මිනිස්සු අහනවා ඔය තණ්හා වෙන්නේද තෘෂ්ණා වෙන්නේද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබට තුවාලයක් හැදෙනවා, තුවාලේ ඔබ ගොඩාක් පරිස්සමෙන් තියාගන්නවද නැද්ද කියලා අහනවා. පරිස්සමෙන් තියාගන්නවා කියලා අහනවා. පරිස්සමෙන් තියාගන්නවා කියනවා. මැස්සෙකුටවත් වහන්න දෙනවද කියලා අහනවා. මැස්සන්ට වහන්න දෙන්නේ නැහැ කියනවා. ඈ තුවාලේ කවුරු හරි හැප්පෙනවට එහෙම ආරක්ෂා කරගෙන පරිස්සම් කරනවා කිව්වා. කොහේ හරි වදින දෙන්නේ නැහැ කිව්වා. එතකොට ඇහුවා ඒ තුවාලේට තියෙන ආදරෙන්ද කියලා. තුවාලේට තියෙන ආදරෙන්ද? තුවාලේට තියෙන ආදරයට නෙමෙයි, තුවාලෙ ඉක්මනින්ම සනීප කරගන්න. ඉතින් ඒ වාගේ මේ ශරීරයට මේක අපි වදින්න දෙන්නේ නැහැ. යකඩ කෑල්ලක ගල් ගෙඩියක වදින්න දෙන්නේ නැහැ. ඇයි? මේ තුවාලය ඉද්දෙනවා. ඈ මේ ශරීරයට අපත්‍තිකර ආහාරයක් ගන්න දෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් අර අතපය එහෙම දික් කරලා හිරි කඩලා ඈ බෙල්ල කරකවල පොඩ්ඩක් තියාගන්න ඕන. ඔළුව වන්න පොඩ්ඩක් දුවලා මේක මේ හරියට නඩත්තු කරන්න ඕන. ඇයි එහෙම කරන්නේ? ඉතින් රහතන් වහන්සේලාගේ මේ ආර්ය ශ්‍රාවකයන්ගේ මේ නඩත්තුවත් ඒ වගේ කියලා කියනවා. ඉතින් මේ ශාරීරික පැත්තක් තියෙනවා, ශාරීරික ක්‍රියාදාමයක් තියෙනවා, ශාරීරික චක්‍රයක් තියෙනවා. ඒක අපිට වළක්වන්න පුළුවන් කම නෑ. ඒ ස්වභාව ධර්ම ඒ විදිහටම තමයි. ඒ ජීර්ණ පද්ධති ඒ විදිහටම තමයි. ඈ ඒ ගමන් කරන එක නැත. ඒක ඇස්සේ අපිට කියන්න බෑ තෘෂ්ණාව තණ්හාව එමු කියලා. හැබැයි ඕකම තණ්හාවෙන් තෘෂ්ණාවෙන් කරන දෙයක් තියෙනවා. දැන් ඕක තමයි කියලා දෙන්නේ අර තව උදාහරණයකින් ස්වාමීන් වහන්සේ. එකම හෝටලේ එකම කෑම පිඟන් 10ක් රහතන් වහන්සේ කෙනෙකුට සහ මාර්ගඵල වලට පත්වෙච්ච අයට සහ සාමාන්‍ය කල්යාණ පුතජනයන්ට සහ ධර්මයක් නොදන්නා වූ අඥාන මිත්‍යා දෘෂ්ටික ගණයටම ඉන්න පෝලිමක් හදලා 10 දෙනෙක් හදලා අපි 10 දෙනාට කෑම කන්න දෙනවා. එකම කෑම කනවා. මං අහන්නේ 10 දෙනා එක විදියටද කන්නේ කියලා. අහන්න එච්චරයි තියෙන්නේ. බුදු කෙනෙකුත් ඒ දානේ වළඳනවා. රහතුන් දානේ වළඳනවා. මාර්ගඵලලාභීන් දානේ වළඳනවා. අමු පුතජන ආහාරවලට දැඩි ලොල්ව ඉන්න පෙරේත කෙනෙකුත් මේ ආහාරය ගන්නවා. මොකක්ද උනේ? ආහාර ගත්ත ඔක්කොම. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඉතින් බලන්න මේ ලෝකයේ සම්මත දේම උනත් අපි ඒ ආහාරය භුක්ති විඳින විදිය, අපි ඒ පවතින විදිය, ඒ දේත් එක්ක අපි හිතන විදිය, අපි ජීවත් වෙන විදිය, ඒකට ඇලෙන විදිය කොහොමද කියලා බලන්න. එහෙම බැලුවාම තමන්ට තේරෙයි තමන් මොන විදියටද මේක කටයුතු කරන්න කියලා. නමුත් මේ ආර්ය ධර්මයේ දර්ශන ඥානයක්, මේ දර්ශන ඥානයෙන් බලන්නත් පුළුවන් ජීවිතේ දිහා සාමාන්‍ය පුහුදුන් විදියට බලන්නත් පුළුවන් මේ ආර්ය ධර්මයේ තේරුම් ගන්න ඕනම කෙනෙකුට. එතකොට පුහුදුන් විදියට බැලුවොත් එහෙම පුහුදුන් ආකාරයේ ස්වභාවයත් එයාට තේරෙනවා. විශේෂයෙන් බැලුවොත් එහෙම විශේෂයෙන් ලෝකයේ දක්නා වූ ආකාරය මෙයාට පේනවා. මෙයා හරියට රජෙක් වගේ. දැන් රජකම ජනාධිපති මැතිවරණයට ඉල්ලලා ජනාධිපති වෙනවා. දැන් මෙයාට පදිග වේදිකාවේ යන්නත් පුළුවන්, රජමාලිගයට යන්නත් පුළුවන්. හැබැයි ඉස්සර බෑ රජමාලිගයට යන්න, පදිග වේදිකාවේ විතරමයි. රජතුමාට තහනම නැහැ, යන්න පුළුවන්. හැබැයි මෙයා තේරුම් ගන්නවා වඩා සුවදායි තැන කොතනද කියලා. එයා රජ මාලිගයටම වෙලා ඉන්නවා. මම ආයිවතාවක් ඉල්ලන්නේ කියලා කියන මුල්ම හරියේදී ටිකක් ඒ කාලේ ගෙවිලා ඉතනකොට ඊළඟ වතාවත් මං ඉල්ලනවා කියලා කියනවා නේද? මොකද හේතුව මේ එහෙම තමයි මේ ලෝකේ ඉතින් නේ තනකොල කන අය ඉන්නවනේ ඒගොල්ලෝ රවට්ට ගන්න ක්‍රමයේ. ඒකට කමන්නේ දුරක් දිගක් පළලක් හිතා ගන්න බැරි වුණා. ඉතින් ජීවිතේ ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ තමන් දැනගන්නවා තමන්ට සැපදායි තැන කොතනද කියලා. ඉතින් මේ ආර්ය ශාවකයාත් තෝරගන්නවා තමන්ට සැපදායි කොතනද කියලා. එයා තේරගන්නවා ධර්මයේ තමයි සැපදායි, ධර්මයේ තුලම එයා වාසය කරන්න ඕන කියලා කල්පනා කරනවා. දැන් මේ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට තියෙන සුවිශේෂීත්වය තමයි මේ ලෝකයේ ටිකක් දැනෙනවා අඩුයි. ඉස්සර වගේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඉස්සර වගේ ලොකුවට වේදනාකාරී, පීඩාකාරී විදියට දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති එකම තමයි හොඳ කියලා කල්පනා කරලා එයා දැනෙන්නේ නැති ස්වභාවයෙන්ම ප්‍රගුණ කරගෙන ප්‍රකට කරගෙන ඒකට යනවා. මොකද හේතුව මේ වේදනාව දුකක්, පීඩාව දුකක් කියලා කල්පනා කරගෙන ඒව ටික 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 අඩු වෙන තරමට හොඳයි කියලා කල්පනා කරගෙන යනවා. නමුත් අර අපි විකුණපු ඉඩම ළඟ යනවා, පොඩි සාකච්ඡාවක් කරනවා ඉඩම ගැන. නමුත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මට සම්බන්ධතාවයක් ඒක කිසිම දෙයක් නැහැ. මම දැන් ඒකට ඇතුල් වුණොත් එහෙම මම ගේට්ටුවට තට්ටු කරලා අවසර ඉල්ලලා ඇතුල් වෙන්න උවමනා කරනවා. ඒ නිසා මම නෙමෙයි, මගේ නෙමෙයි. චේතනාවෙන් වතේ ඒක අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රියන් කෙරෙහි බලන්න. මේක හුදු සංස්කාර පින්ඩයක්. මේ සංස්කාර පින්ඩය තුලම රැඳිලා ඉන්නවා. ඒ ඉන්නකම් ඒ සංස්කාර පින්ඩය රෙපයාර් කරගෙන වාසය කරන්න ඕන, නඩත්තු කරගෙන වාසය කරන්න ඕන, බෙහෙත් දීගෙන වාසය කරන්න ඕන, සම්මුතියක් තුළ වාසය කරන්න ඕන. සම්මුතියේ බස් එකේ යද්දී ඒගොල්ල දැන් අපේ මමත්වයේ නැති නිසා නෙමෙයි, ඒගොල්ලන්ගේ මමත්වයේ තියෙන නිසා ඒගොල්ලන්ට ගරු කරනවා. දැන් මට සතේ පූජ්‍යලයක් නැහැ කියලා වාහනේ නතර කරාම තෙල් ගහනවා නම් සල්ලි ඕනේ නැහැනේ. සතේ පුජ්‍යලයක් නැහැ ගහනවා පුල්ටෑන්. බස්සේ කරන්න නැගලත් කියනවා මාත්‍යව මේකේ සතේ පුජ්‍යලයක් නැහැනේ. එහෙනම් ආන්ටි යන්න නිකන් යන්න ඕම වාඩි වෙන්නේ කියලා එක්කයි යයි. ඉතින් අපේ මමත්වේ නැති වුණාට මමත්වේ තියෙන මිනිස්සුත් එක්ක කටයුතු කරද්දී මමත්වේ ස්වરૂපයට ඇවිල්ලා අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. සතේ පුජ්‍යලයක් නැහෙනි කියලා. එහෙනම් සායින්නාන්සයටත් ඔය ඉඩ දින දන බල්ල කරලා කුටියක් හදාගන්න තිබ්බා. කොහේ හරි ඉඩක් ඔය තියෙන තැන. ඉතින් අපි දන්නවා අපි ළඟ සතේ පුජ්‍යලයක් නැති වුණාට මේ ඉඩම් වලට අයිතිකාරයෝ ඉන්නවා කියලා. ඒ නිසා තමයි ඔප්පු tira පොලිම ගන්න සිද්ධ වෙන්නේ ඔවා. අපිට සතා පුජ්‍යලයක් නැති වුණාට ලෝකෙට සතා පුජ්‍යලයක් ඉන්න නිසා. එතකොට අපි ලෝකෙත් එක ගණදෙනු කරද්දී අපි තේරුම් කරගන්න ඕන මේ අපි ගණදෙනු කරන්න සතා පුජ්‍යලයා ඉන්න අයත් එක්ක තමයි කටයුතු කරන්න කියලා. ඊනකට අහපු කාරණේ තමයි මැරෙනකම්ම නැහැ. මැරෙනකම්ම මමත්වයේ තියනවද කියලා අහුවේ මමත්වයේ විශේෂය නැහැ. අරිහත් භාවයට පත් වෙනකම්ම පොඩි ශේෂයක් තියෙනවා. තේනනේ? ප්‍රධානම කොටස දුරු වුණා. දුරු වෙනවා. මොකද හේතුව මේ සක්කාය දිට්ඨිය ඉවත් වීම තුළ එයා හරියට අර විශාල මඩ ගොහරක ඉඳලා මඩෙන් ගොඩට ආවා වගේ. ගොඩට ආවට පස්සේ ඊළඟට ඇඟේ මඩ තියෙනවා ටිකක් හොද ගන්න ඕන. සංසාරී පුරුදු කෙලස් ටිකක් තියෙනවා. ඒ පුරුදු ගත ටිකක් තියෙනවා. ඒක අපි අවබෝධයෙන් සෝදගෙන පවිත්‍ර කරගන්න ඕන, පිරිසුදු කරගන්න ඕන. ලොකුම මඩ ගොඩෙන් අපි නිදහස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ලොකුම බරෙන් අපි නිදහස් වෙලා තියෙනවා. ලොකුම අන්ධකාරයෙන් අපි නිදහස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අර සාගරයක අතරමං වෙලා හිටපු කෙනින් යන්තම් ෂේම භූමියක් ඇවිල්ලා ගොඩ බිමකට ආවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවන් දැන් සම්පූර්ණයිද කියලා. දැන් අඩුපාඩු තියෙනවා. සවදුරටත් වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, ඉන්න හිටින්න පැලක් හදා ගන්න ඕන. ඔය විදිහට එයා තව තව වර්ධනය වෙනවා. දැන් අපේ ජීවිතේත් අපි ගත්තොත් එහෙම දැන් ඔබ අංග සම්පූර්ණද කියලා අහුවොත් භෞතිකවාදීව ඒකට කියනවා නෑ නෑ තව අඩුපාඩුකම් තියෙනවා. අපි ගේ ලොකු කරගන්න ඕන, කාමරයක් ගන්න ඕන, වාහනයක් ගන්න ඕන, තාම මොන මොන හරි දේවල් කියයි. ජීවිතේ තියෙනවා. ඉතින් ධර්මයේ තියෙනවා. ඒකට ධර්මයේ තමන් දකින්න තව තව වර්ධනය විය යුතු කොටස්. එතකොට තමන් ඒව ධර්මානුකූලව ඒකට එකතු කරගන්නවා. ඉතින් ඒව ඒ අලුතින් අලුතින් එකතු කරගන්න දේවල් වලට තමයි කියන්නේ සකදාගාමි, අනාගාමි, අරිහත් ආදි වශයෙන් ඵල කියන්නේ අපි තවත් වර්ධනය කරගන්න සංයෝජන දුරු කරගන්න. එතකොට අපි ලබන සමාධිය අපි ලැබපු තරමට, අපි වේදම් කරන තරමට තමයි අපිට යම්කිසි ඒ නිවසක් හෝ ඉඩමක් හෝ මොනවා හරි ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එයාට ඒ වපසරියේ තමයි දැන් අපි හිතමු පර්චස් 20ක ගයක් හදාගත්ත කෙනාට එයාට බැඩ්මින්ටන් ගහන්න පුළුවන්, දුවන්න පුළුවන් පර්චස් 20ක්. මල් පැල හිටවන්න පුළුවන් පර්චස් 20ක්. එයා ඒක වටේ හිටවගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම මේ සංයෝජන කීයක්ද එයා දුරු කරගන්නේ? 2ක්ද, 3ක්ද, 4ක්ද, 5ක්ද? ආන්න ඒ ප්‍රමාණයේ ඇතුලේ සුවයක්, සමාධියක්, නිරෝධයක් එයාට ලබන්න පුළුවන්. දැන් අපි මේ මුල්ම වෙනස ඇති වෙච්ච ගමම බලාපොරොත්තු වෙන සකල ක්ලේශයන් ප්‍රහීණ කළ මේ මහරහතන් වහන්සේ කෙනෙක්ගේ නිරෝධ සමාපත්තිය මට පිහිටාවා කියලා. වැඩේ පිහිටන්නේ නැහැ. බලනකොට අරව එනවා මොනෝ යාන්තමට උන්න ආත්ම දෘෂ්ටිය දුරු වෙච්ච ගුණයක් තියෙනවා. විචිකිච්ඡාව ධර්මයේ කෙරෙහි නැහැ. සීලබ්බත පරාමාස වලින් නිදහස් වුණු එකම එක පිරිසුදු පාවිත්‍ර මාවත මේකයි කියලා යථා අවබෝධය කොට පසක් කොට ඉන්නවා. නමුත් ඉතින් පොඩ්ඩක් වෙලා ඉන්නකොට ඔන්න ව්‍යාපාදේ එනවා, කාම රාග එනවා, රූප රාග, අරූප රාග ඔන්න ඇලෙනවා. අන්තයකට වැඩෙන ගති තියෙනවා. මාන්න උද්දච්ච අවිද්‍යා ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට හිතෙනවා මට මමත්වයේ තියෙනවද දන්නේ නැත්නම් ආවේ කොහොමදරවා. යම් කිසි මමත්වයේ ශේෂයක් පදනම් වෙලා තමයි අරක එන්නේ. නමුත් අපි ඕක කියන්න තියෙන්නේ ප්‍රධානම එක. ඒ කියන්නේ අපි හිතමුකෝ රටක් අල්ලන්න යද්දි රටේ රජුරු අල්ලගත්ත කියන්නේ. දැන් පහුගිය කාලේ ඇමරිකාවෙන් එම රමා රටවලට ගැහුවේ. ඒකට රජා අල්ල ගන්නවා. රජා අල්ලගත්තට පස්සේ ඒගොල්ලෝ සලකන්නේ කොයි විදියද? රට අල්ලගත්ත විදියට. රටේ හමුදාවයි රජා අල්ලගත්තට පස්සේ ඔවුන් සලකන්නේ රට අල්ලගත්තට පස්සේ. ඊට පස්සේ මේ ඉස්සර ඒගොල්ලන්ට තියෙන රටේ පරිපාලන ක්‍රමය වෙනස් කළා. රටේ ජනතාව ඒකට නතු කරගන්න එක. ආන් ඒ වගේ තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කළාට පස්සේ ඒක සම්පූර්ණ නැහැ. නමුත් රජා අල්ලගත්තා වාගේ එයාට ලොකු බලයක් හට ගන්නවා. ඊට පස්සේ හිමීන් සැරේ තමන්ගේ මනස ඥානය අවබෝධය තුළ වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඉතින් මේ සෝවාන් මාර්ගඵලයක් ලැබිච්ච කෙනෙකුටත් දැනෙන විදියක් තියෙනවා කියලා. අර පුහුදුන් කෙනෙකුට විතර ඒක දැනෙන්නේ නැහැ. අවම වශයෙන් දැනෙන්නේ පුදුම් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තියෙනවා වගේ හිතේ කම්පනයක් දිගු කාලීනව තියෙන්නේ නෑ. ඒක ක්ෂණිකව ඇති වුණා නැති වෙනවා. මොකද හේතුව ඒක අල්ලගෙන ඉන්න ස්වභාවයක් නෑ. ඒ නිසා ඒ ස්වභාවයක් තියෙනවා. එතකොට බලන්න මට කීයකින් දුර වෙච්ච සමාජියද තියෙන්නේ? සංයෝජන කීයකින් දුර වෙච්ච සමාජියක්ද මම භුක්ති විඳින්නේ? ඒ සමාජිය තමයි තමන් බාර ගන්නවා. දැන් වැඩියෙන් පාර ගත්තොත් ඒක හරිනේ. අපි අපේ වේගයෙන් තමයි දැන් අපි ත්‍රිවිලර් එක නැගලා අපි බලාපොරොත්තු වෙන්න ඕන ත්‍රිවිලර් එකේ වේගය. තේරුණානේ? ත්‍රිවිලර් එකේ වේගයක් තියෙනවා. ඒකට 40 යන්න පුළුවන් වේගේ. ඒ ඕක 100 120ට යන්න කියොත් එහෙම මේ බලාපොරොත්තු වුණොත් ඒක යන්න බෑ. කෙරෙන්නේ නැති වෙලා. එතකොට මන් දුරු කරගත්ත සංයෝජන ප්‍රමාණයට දැන් මම සමාධිය විඳිනවා. තව ඉතුරු වෙලා තියෙන සංයෝජන ප්‍රමාණයට මම පීඩාවත් විඳිනවා. තේරුණානේ? එතකොට මැරෙනකම්ම නෙමෙයි රහත් වෙනකම්ම මමත් ඒ අනුශේෂය පවතිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා ප්‍රායෝගිකවත් ඒක තියෙනවා. නමුත් අර සක්කාය දිට්ඨිය කියන ස්වභාවය සම්පූර්ණ ඒ අයිතිය කියන ස්වභාවය නැති කරලා තියෙනවා. තව සංශෝධන ටිකක් කරගෙන තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ රජා අල්ලගෙන තියෙන්නේ ඈ ධර්මය අවබෝධ කරගන්න මොහොතේදී. ඒතකොට නමුත් ඉස්සරහදී තව හිත පැහැදිලි කරගෙන යන්න තියෙන්නේ. මැරෙනකන් තියෙන්නේ නැහැ, රහත් වෙනකන් තියෙනවා. ඉතින් ගිහි ජීවිතයක ඉඳගෙන අරිහත්ත්වය දක්වාම ඉතින් දිනු කරයිද නැද්ද කියලා කියන්න බෑ. මොකද මෙතෙන්දි කොච්චර හොඳට බණ ඇහුවත් ආයේ එළියට ගෙවු ගමන්ම තියෙන්නේ මාකට් යන කල්පනාවයි, හට්ටි වලන් වල කල්පනාවයි, දරුවගේ මහත්යේගේ වැඩ ටිකයි, තමන්ගේ ආර්ථිකමය යුද්ධයයි. ඇයි ඉතින් කවුරුත් දාන ගෙනල්ල දෙනවා නේද? ආර්ථිකමය යුද්ධයයි තියෙන්නේ. ඒකවල දානවලඳන හාමුදුරුවන්ට වුණත් අන්තිසි ලෝක ප්‍රතිපත්තියක් ලෝක සේවාවක් තියෙනවා. ඉතින් සමහර අය මෙතනින් දිනු කරගන්න අදිෂ්ඨාන කරගෙන දිනු කරගන්නවා, සමහර අය දිනු කරගන්නේ නැහැ. බෝසත්වරු වගේ කට්ටිය එහෙම දිනු කරගෙන නැහැ. ගත්තාම අනේපිටිසිටුමා එහෙම එතනින් එහාට ගියේ නැත්තේ මොකද කියලා අහනවා. අනේපිටිසිටුමා බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙක්ලු. අතටපත් නිවන් පසකට දාස සසරට බසින බෝසත්වරු ඉන්නවා. ඒ වගේම Siri Waddana කියන අර ගෘහපතිය තමයි මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ හැටියට අර විජම්බන දේශනා කළා මහ පොළොවට වැඩම කරපු වෙලාවේ බුදුහාමුදුරු රණ්ණිනි මගේ ගිහලා නැද්ද බලන්න. ඉන්දියාව ගියේ නෑ. එදෙන්ද ගියේ නෑ. ආ එතන තියෙන පොඩි කඳු ගැටයක් වගේ එකක්. ඒක උඩ මොකක් හරි දේවාලයක් කරි පල්ලියකට මොකක් හරි එකක් තියෙනවා. ඉතින් අර එතෙන්දී මේ සිරිවඩන කියන කෙනාව මේ කරා. ඉතින් එහෙම තියෙනවා ලෝකේ. මනුෂ්‍ය චිත්ත සන්තානයකට මේක අවබෝධ කරගෙන යන්න. ගඟට පයින්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පීනන්න පුළුවන්ද බැරිද කියන එකයි ප්‍රශ්නේ. ඈ දැන් එක්කෙනෙක් ගඟට වැටෙනවා. තව එක්කෙනෙක් ගඟට පයින්නවා. පණින එක පණින්න සන්තෝෂයෙන්, වැටෙන එක වැටෙන්නේ මරබයි. ඈ වැටෙන එක වැටෙන්නේ මරබයි, පණින එක පණින්නේ සන්තෝෂයෙන්. ඉතින් මේ වගේ රටක විශේෂයෙන්ම බාහිරෙන් ගත්තත් මේ අපේ අයට පීනන්න බැරි නම් මේ ඉන්න දරුවෝ හැම කෙනාටම, කාන්තාව හැම කෙනාම වතුර උඩ ඉන්නවත් ඉගෙන ගන්න ඕනනේ. හයියෙන් හුස්මක් අල්ලලා බඩපුම්බගෙන ඉන්න. බඩපුම්බ ගත්තාම යන්න යට. හයියෙන් හුස්මක් අරගෙන හිර කරගන්න ඕන. හිර කරගත්තාම මේ අර මෙහෙම උඩට බැලුම් එක වගේ උඩට ගන්නෙ. ඔන්න ඕකවත් ඉගෙන ගියන ගඟ වතුරකට ගහගෙන ගියොත් එමයයි. මුගුත්ම බැරි නම් හයියෙන් හුස්මක් අරගෙන උඩු පැල්ලියන් අතර ඔය ඉන්නේ යන දිහාව ගන්න කියලා. ඒ නිසා අර ඒ ක්‍රියාකාරකම් ඉගෙන ගන්න ඕන. ඒ වගේ ඉතින් සංසාරේට බෝසත්වරු දැනගෙන දුක් විඳගෙන බැහැිනවා. දැන් එතකොට ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගෙන් අහනවා මේ එක මහත්මයෙක් දැන් බුදුරජාණන් වහන්සේ මහා බුදුම විදියට දන් දුන්නයි කියනවනේ. මහා පොළොවේ මේ පස් ගන්නට දන් දුන්නයි කියනවනේ. ඈ අහසේ මේ තරුකට ගන්නට ඇස් දන් දුන්නයි කියනවනේ. ඈ ආදිවාසී මහ සාගරයේ ජලයේ තරමට ලේ දන් දුන්නයි කියනවනේ. එතකොට ඇයි එච්චර දෙලත් බුදුහාමුදුරන්ට දානි නැතුව වැඩ හිටියා, වතුර නැතුව වැඩ හිටියා, ලෙඩ රෝගාසනීප තත්වයන් තිබුණ ඇයි කියලා. අනන්ත මෛත්‍රී හාමුදුරු එක වචනින් කිව්වා බුදුරජාණන් වහන්සේ සිය කැමැත්තෙන් ඒව බාරගත්තා කියලා. සිය කැමැත්ත. එතකොට ඒක දුකක් නෙමෙයිනේ. සිය කැමැත්තෙන් දෙපා වෙහෙස කරගත්තු සිය කැමැත්තෙන් බණ කියන්න ගියේ සිය කැමැත්තෙන්. උන්වහන්සේ දානෙත් තිබුණහා නැතුව හෝ හිටියේ සිය කැමැත්තෙන්. එතකොට ඒක දුකක් උන්නේ. දැන් ඈත ගමක ඉන්න මිනිස්සයා ආය දුප්පත් වෙන්නේ අර දුප්පත් කියලා හිතන නිසා. නැත්තම් දුප්පත් නෑ. ඈ තව මිනිස්සෙක් දිහා බැලලා එයා පෝසත් කියලා අපි එයා නම් කරන නිසා එයා පෝසත් වෙන්නේ. නැත්තම් ඒක ඇති පෝසත්කම නෑ. ඒ පෝසත් කියන තැන්වල ගෙවල් වලට ඉතින් අපි යනවා නේ. මොකද්ද ඉතින් ගෙදර බල්ලත් එක්ක ඔය පුඩු සෙට් එක තුනක් තියාගෙන පුඩු සෙට් එකට යනවා, ෆ්‍රිජ් එක ළඟට යනවා, කනවා, බල්ලත් එක්ක කනවා, ඉන්නවා, බල්ලා කනවා, මෙයා කනවා, ඉන්නවා, කාමරේට එලා ඉර වෙලා ඉන්නවා. ජීවිතයක් ගත වෙලා යනවා. ඔච්චරයි. කොන්ක්‍රීට් මේ ස්ලැබ් එකක් යට. ඉතින් ඔකට බෝසත් කියලාද කියන්නේ? කුරුදුවත් කියලාද කියන්නේ ඔකට? මොකදනේ මේ මල් වල හැරෙ මේ මොකද හිටව ගන්න බෑ මොකක් හරි හට්ටියක පුංචි පොඩි මලක් හිටව ගන්න ඔයකට වතුර දම දම ඉන්නවා හට්ටියට. මොකක් ගහක් හිටව ගන්න ඉඩනේ පෝසත්ලු. ඒක මනස් ධාතයක් විතරයි. අපි ඉන්න වටපිටාවේ ඈත ගම්මානවල ඉන්න මිනිස්සුන් කොච්චර පෝසත් කියලා හිතා ගන්න පුළුවන්ද? නිර්මාණශීලීව ලස්සනට වැට හදාගෙන, පඩි හදාගෙන, ඇඳ හදාගෙන, නිවස හදාගෙන, ජනෙල් ටික හදාගෙන, ස්වභාව සෞන්දර්ය ශක්තිය නිර්මාණ තියෙනවනේ, ගහකොළ තියෙනවා, ඇළ දොළ තියෙනවා. මේ හැම දෙයක්ම ස්වභාවික තන තුලින් නිර්මාණය කර සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒ නිසා දැන් මේ සිටිය දැන් ධර්මයට කරන්න පුළුවන් ටික ධර්මය තුලින් අපිව සනහනවා. අපි සමහර වෙලාවට ඒ ධර්මයෙන් බැහැර වෙලා එළියට ගිහිල්ලා ඉල්ලම් පරිප්පු කරන වෙලාවල් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඔකට බුදුහාමුදුරුවෝ හොඳ කතාවක් කිව්වා. ඒක වටුකුරුල්ලෙකුට තමන්ගේ අම්මා තාත්තා හදලා දුන්න හොඳ කූඩුවක්. වටුකුරුල්ලෝ කියලා අර ඉන්න පස්ස යට ඉන්නෝ මේ හදාගෙන බෙනවල ඉන්න පොඩි කුරුල්ලෝ జాතියක් ඉන්නෝ. ඉතින් ආරක්ෂා සහිතයි අම්මා තාත්තා මේ එළියට ගිහපු වෙලාවේ කෑම හොයාගන්න මේ වටුකුරුල්ල එළිය පොඩි සංචාරයක් දාන්න ගියා. සංචාරයක් දාන්න ගිහපු ගමන් බුස්කාලා ඇවිල්ලා උකුස්සේ කල්ලගත්තා. අල්ලගෙන ගියා අත්තක් උඩකට. දැන් ඉතින් කණ්ඩායි හදන්නේ. කිව්වා අයියෝ මං හිටිය දන හිටියනම් මාව මේකට අහුවෙන්නේ නැහැ. මාව මේ එළියට ගියා. එළියට ගිහිල්ලා මං අර මගේ ආරක්ෂාව නැති කරගත්ත නිසා තමයි මට මේ සිද්ධිය වුනේ. නැත්තම් මෙයාට මාව අල්ලන්න හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. කෑ ගහනවා. මං කරගත්ත වැඩක් කියලා. ඉතින් මේ කෑ ගහන කෑ ගැහිල්ලට උකුස්සට මේ සංවේගයටපත් වෙලා උකුස්ස ඇතෑරී ආයේ එන හැංගිලා එන කොන දිහාක කියලා. මං අල්ල ගන්නම් කියලා. උකුස්ස හිතුවේ කොහේ හරි ගහක් උඩම මෙයා අත්තක ඉඳීවි. කොහේ හිටියත් මං අල්ලනවා කියලා කියලා. උකුස්සට පුළුවන් නේ කොයිබේ හිටියත් අල්ලගන්න. ඇතෑරියාම මෙයා ගිහිල්ලා ඉවරලා අර තමන්ගේ ආරක්ෂා සහිත පස් බෙනේ රිංගුවා. ගියාට පස්සේ එතෙන්ට ගියා. අර උකුස්ස වේගෙන් ඇවි එනකොට මරයා එයාගේ කූඩුවේ හැංගුණා. අරයා පස් කන්දේ ඇදලා මළා. ආන්න ඒ උපමාව අරගෙන බුදුහාමුදුරු දේශනා කරන ඔබ ධර්මයේ තුල පිහිටා ඉන්නවනම් ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ධර්මයෙන් පිටට ඉල්ලම් පරිප්පු කන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට මේ සිසිලස තියෙන ධර්මශාලාවේදී අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එළියට ගිහම ගම වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා. එතකොට අපිට ධර්මයේ තුල ඉඳි ධර්මයේ රැකවරණය තියෙනවා. අපි එළියට යනවනම් කුඩයක් අරගෙන යන්න අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම ධර්මයේ නිරන්තරයෙන්ම ආරක්ෂාවට තියාගෙන යන්න ඕන. ඒක තේරුම් අරගෙන යන්න ඕන. ධර්මයත් රැගෙන යන්න ඕන හැමතිස්සෙම. අර ජනාධිපතිවරු යනකොට ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන් අරන් යන්නේ. ඒ වගේ අරගෙන යන්න ඕන ධර්මයක් අරගෙන යන්න ඕන. ඒ වගේම ජීවිතේ හැම ක්‍රියාකාරකමක්ම, හැම සිතුවිල්ලක්ම, හැම පැවැත්මක්ම පුළුවන් තරම් ධර්මයට අනුගත කරගන්න. ඒ කියන්නේ ධර්මයේ සුවය පරයායන් නැති මට්ටමට තියාගන්න. අපි ධර්මයේ සිහිය, ධර්මයේ සමාධිය, ධර්මයේ ප්‍රඥාව අපි පුරුදු කරගෙන යනකොට අර පුරුද්දක් හැටියට වාසනා ගුණ වශයෙන් එන කෙලෙස් කහට ටික ටික අඩු වෙන තරමට තමන්ගේ නිර්වාණ රසය කියන එක ලැබෙනවා. එතකොට තමන්ට එකතකින් මේ කෙලෙස් ආවේග පීඩන වේගය එද්දි තමන් හැමතිස්සෙම බලන්න මේකේ තව තියෙන බුදු කෙනෙක් මේ මොනතරම් ශය කිරීමක් කරලද මේ தත්ත්වය ගොඩනගා ගන්න ඇත්තේ. මේ හැම දෙයකින් මට ලබා දෙන්නේ ධර්මයක්. එතකොට මේ හැමදේම ධර්මයේ විනිශ්චයට භාජනය කරලා අපිට කුසලා කුසල විග්‍රහයකින් හිත සෝදනය කරගන්න ඕන. දැන් ඉතින් ආපු ගමන ගැන සන්තෝෂ වෙමින් ඒ සතුට විඳින ගමන් තව ඉදිරියට තමන්ට කරගන්න පුළුවන් විදියට ධර්මයේ පිහිට ආරක්ෂාව සිද්ධ කරගන්න මහන්සි වෙන්න. මැරෙනකන් තියෙන්නේ, රහත් වෙනකන් තියෙනවා. මාත් හොඳයි හොසන්නේ. අපි කොච්චර අස්වාභාවික වුණාද කියනවා නම් පින්නතුනි දැන් ස්වභාවික වෙන්න අමාරු වෙලා තියෙන්නේ නේද? පොඩි කාලේ ඉඳලා මොනතරම් අස්වාභාවික වුණාද කියනවා නම් දැන් ස්වභාවික වෙන්න අමාරුයි. ඒකත් හරියට පින්නතුනි අර බීමට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් වගේ. දැන් බීමට ඇබ්බැහි වීම කොච්චර සිද්ධ වුණාද කියලා කියනවා නම් දැන් නොබී ඉන්න දැන් නොබී ඉන්නකොට වෙවුලනවා. නොබී ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. නොබී ඉන්නකොට කන්න බෑ. ඇයි? බීමට ඇබ්බැහි වෙච්ච ප්‍රමාණය. ඒ වගේම මේ ලෝකයේ මේ තරඟයට මේ ලෝභ ద్వේෂ මෝහ තෘෂ්ණාවට ඇබ්බැහි වීම හරියට බීමට ඇබ්බැහි වීම හා සමානයි. දැන් අපිට ඒකෙන් වළකින්න බැරි. ඒකෙන් වළගිනකොට තේරෙන්නේ නිකන් අපි අස්වාභාවික වෙනවා වගේ. දැන් බොන්නේ නැති මිනිස්සයා නොබී ඉන්න තත්ත්වයට පරිවර්තනය වෙනකොට එයාට දැනෙන්නේ අස්වාභාවික වෙන්න හදනවා වගේ. මේ අපි අස්වාභාවික කරන්න හදනවා වගේ. එනිසා මේ කෙලෙස් වලට අබ්බැහි වීමක්, ලෝකෙට ඇලීමට ගැටීමට අබ්බැහි වීමක් තියෙනවා. ගැටෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. ගැටෙන්න බෑ, ගැටෙන්න ඕනේ නෑ, ගැටෙන්න ඕනේ නෑ කියන තැන නේ අපි ගැටෙමු, ගැටෙමු කියලා යෝජනාවෙ ඉන්නේ සිත. අර ගිරව් දෙන්නගේ කතාව තමයි. අපි මේ සමාජයේ වැටුණා, තරඟ කරමු නේද? කා කොටා ගමු, පරයා යමු, හරි හම්බ කරමු, මගේ මගේ කියා ගමු, තියෙන දේවල් අනුන්ට උජාරුවට අපි පාවිච්චි කරමු කියලා ඉවරලා කටයුතු කරන්න ඕනේ. මං අහන්නේ ගොඩක් දෙනෙක් මගුල් ගාල්ලවලට හොඳ සාරියල් අඳිනවා. ඇත්තටම මේ හොඳටම හොඳට ඇඳීමේ ප්‍රධාන පරමාර්ථය කවරක්ද? අනිත් එකට ඉරිසියා හිතෙන්නේ. ඔන්න කිව්වා. ඈ? ඒක තමයි යථාර්ථය. හොඳම හොඳ බෑග් එක කොහොම හරි ලංකාවෙන් හරි පිටරටින් හරි කොහෙන් හරි ගෙනල්ලා දාගෙන යෑමේ ප්‍රධාන පරමාර්ථය මුදල් ආරක්ෂා වෙන්න හරි නොතෙමෙන්න හරි වෙන්නේ නැති. බොහොම අමාරුවෙන් හොඳම හොඳ සරප්පු දෙක හරි අරගෙන හිර වෙවි කැපි කැපි හරි දාගෙන යන්නේ. පරමාර්ථය. ඔබට ඔබ පේන්න ජීවත් වෙන්න, ලෝකයට පේන්න ජීවත් වෙන්නට එපා. ඔබට ඔබ පේන්න ජීවත් වෙන්න. ලෝකෙට ඔබව පේන විදිය නෙමෙයි වැදගත්. ඔබට ඔබව පේන්නේ මොන විදියටද? කන්නඩියෙන් බැලුවම පෙනේ. දෙවියෙක් වගේ පේනවද ඔබට ඔබ? මිනිස්සෙක් වගේ පේනවද ඔබට ඔබ? තිරිසනේ බල්ලේ බලලේ පූසෙක් වගේ පේනවද ඔබට ඔබ? අන්න ඒකයි වැදගත්. අපි ලෝකයට පෙන්වන දේ නෙමෙයි වැදගත්. මම හිතන්නේ බණ භාවනා කරන ණයට කන්නඩිය බැලුවම මිනිස්සෙක් වගේ පේනවා ඇති කියලා හිතෙනවා. සමහර අය උදවිය ඉන්නෝ කන්නඩියේ මූණ බලන්න පෞරුෂයක් නැති අය ඉන්නවා. මගේ එකේ කවුරු හරි මහත්මයෙක් හිටියා කන්නඩියේ මූණ බැලුවම ලැජ්ජ හිතෙනවා කිව්වා. ඔව්. ඒ මිනිස්සගේ රස්සාවත් මම හිතන්නේ බාබරු කෙනෙක්ද කොහෙද? කන්නඩි ඉස්සරහම ඉන්නේ. මං අහුව දැන් තමුන්වස් බාබර් නේද මේක? එතකොට කොහොමද කන්නඩී දිහා බලන්නේ කොහොම වැඩි? මිනිහගේ මූණ බැලුවට එයාගේ මූණ එයා බලා ගන්නෑ කො. කන්නඩී දිහා ඉන්නකොට බලන් ඉන්නකොට පොඩ්ඩක් වෙලා hina යනවා කො. හරි ෂෝ. මෙන්න ලැජ්ජයි තේරෙන මොකක් හරි එකට. අපාබිය තියෙනවද? මරණ බයයි අපා බයයි තියෙනවද සෑහෙන්න? ඒක හොඳ නිමිත්තක්. අපාභී තියෙනවා නම් වහාම ධර්මයේ යෙදෙන්න, ශ්‍රවණය කරන්න. ඔබට ගැළපෙන කාරණේ ඔස්සේ ඔබේ අවධිය කොයි වෙලාවක හරි සිද්ධ වෙයි. සියල්ල අතහරින්න, සියල්ල අතහරින්න, කිසිවක් ඉතිරි කරගන්න එපා. සියල්ල අතහරින්න. ඉතිරි නැතුව වාසය කරන්න. සියල්ල අතහරින්න. මේ මොහොතේම ප්‍රගුණ කරන්නේ තත්ත්වය. සියල්ල අතහරින්න. ඉතිරි කිසිවක් නැත. සියල්ල අතහරින්න. හරියට මේ ධර්ම කරුණට අනුගත වෙන්න. ඒකට කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියන්නේ. ස්වාමින් වහන්සේගේ වචනයෙන් ලැබෙනවා සියල්ල අතහරින්න. සියල්ල නිත්‍ය කරගන්න එපා. කිසිවක් එකක්වත් නිත්‍ය කරගන්න එපා. අල්ලගන්න එපා. අනිත්‍ය කරගන්න. සියල්ල අතහරින්න. ඒට අනුගත වෙන්න. අනුගමනය කරන්න. මොහොතකට හෝ ඒ සියල්ල අතහැරීමේ චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය ලබන්න මේ මොහොතේ. ඔබට දැනෙනවද ඒදී? ඔබ භුක්ති විඳිනවද ඒදී? සියල්ල අතහැරීම යනු අතහැරීමත් අතහැරීම. අන්න එතෙන්දි තමයි සියල්ල අතහැරීම සිද්ධ වෙන්නේ. අල්ල ගැනීම තියාගෙන අතහැරීම අතහරින්න එපා. අල්ල ගැනීම විශේෂයෙන් අතහැරලා අතහැරීමත් අතහැරිය මොහොතේ තමයි සියල්ල අතහැරෙන්නේ. එනිසා ආර්ය ශ්‍රාවකයාගේ අතහැරීම හරි ලේසියෙන් පහසුවෙන් සහ සුවයෙන් උන්වහන්සේලා වැඩින් හේතුව අතහැරීමත් අතහැරලයි සිටින්නේ. මිනිස්සු අතහරිනොයි කියන එක කරන්නේ මමත්වෙන්නේ. මේ ලෝකේ දන් දෙන්න කිසි දෙයක් මට දන් දෙන්න කිසි දෙයක් බෑ. මොකද හේතුව මම ගෙනාපු දෙයක් නෑ, ගෙනියන දෙයක් නෑ. මම මොනවා හරි විදියකින් මෙහෙම අත්පත් කරගෙන ඊට පස්සේ මම මෙහෙම කාට හරි තව දෙනවා. එතකොට මම කියනවා ඉංග මම දුන්නා කියලා. හැබැයි සැබෑම යථාර්ථය මේ ශරීරයත් ඒ සියලු වස්තුත් එකම සුද්ධාස්තකයක්, එකම සංස්කාර පොදියක් පමණයි. ගන්න කෙනෙක්වත් දෙන්න කෙනෙක්වත් මෙතන නැහැ. ගන්න කෙනෙක්වත් දෙන්න කෙනෙක්වත් මෙතන නැහැ. හොරාට හොරකම් කරන්නත් බෑ, දානපතියට දන් දෙන්නත් බෑ. හොරා හොරකම කියන්නේ චේතනාව, දානය දානපතිය කියන්නේ චේතනාව. මේ බාහිරින් කිසි දෙයක් නොකරන්න හරි කරන්න හරි කිව්ව නෙමෙයි, මේ ගැඹුරු යථාර්ථය පැහැදිලි කරන්න ලබාගත්ත කාරණයක්. හොරාට හොරකම් කරන්නත් බෑ, දානපතියට දන් දෙන්නත් බෑ. මොකද මේ මහ පොළොවේ මේ හැම දෙයක්ම නැවත උරා ගන්නවා. දැන් කොතනද ඉන්න ඕන, අපි කොතනද ඉන්නේ කියලා තේරෙනවා නේද? මේක හරියට තේරුම් ගත්තොත් දුන්නත් දෙන්නේ අල්ලගෙන නෙමෙයි, ගත්තත් ගන්නේ අල්ලගෙන නෙමෙයි. මේ කාරණේ හරියට තේරුම් ගත්තොත් දුන්නොත් දෙන්නේ අල්ලගෙන නෙමෙයි, ගත්තොත් ගන්නේ අල්ලගෙන නෙමෙයි. මේක තේරුම් ගත්තේ නැති වුණොත් ගත්තොත් ගන්න අල්ලගෙන දුන්නොත් දෙන්න අල්ලගෙන. බුදුවරු වෙතර දීමනාවල් දෙන කෙනෙක් තා කවුරුවත් නැහැ. බුදුවරුන්ට විතර දේවල් පූජා කරපු කෙනෙකුත් මේ ලෝකේ තවත් නැහැ. මේ රටත් පූජා කරලා තියෙන බුදුරජාණන් වහන්සේට කවුරු කවුරු මොනවා හදාගත්තත්, මොන පාලන හදාගත්තත් මේක මහරජවරු මේක පූජා කරලා තියෙන බුදුරජාණන් වහන්සේට. මුළු පොළොවම පූජ කරලා තියෙන බුද්ධ භූමියක් මේක. ඉඩම් පූජ කරනවා වගේම රටම පූජ කරනවා වහන්සේට. වහන්සේගේ ශාසනයත් ධර්මයක් මෙහි ස්ථාපිත කරගන්න කියලා. දැන් තමයි වන්දලා දන් අපි අවසර ගන්නවා. ඒක ඒකට දිග බලන මනිනෝ කිලෝමීටර් ගානක් තියෙනවද බලනෝ පන්සලක් ඇතුලේ. ඔය දේවල් කරපු සියලු දෙනාටම අපාය යන්න සිද්ධ වෙනවා. තැබෑරුමක්කට ඒකට මීටර් ගානක් ඕනේ. මේ පැත්තේ තැබෑරුමක්, එහා පැත්තේ තැබෑරුමක්, එහා පැත්තේ තැබෑරුමක්. මස් කඩේටත් ඕනේ. පන්සල හදන්න බෑ කිලෝමීටර් දෙකමාරක් ඇතුළත. ඒ කියන්නේ ලංකාව එක පන්සලක්වත් හදන්න බෑ. උතුරෙන් නැගෙනහිරෙන් බස් ආයරෙන් කොයි පැත්තකින් හරි කිලෝමීටර් දෙකමාරක් ඇතුළත පන්සලක් තියෙනවම තමයි. එහෙම නැති තැනක් හම්බුනොත් එතන පන්සලක් හදන්නත් බෑ. ඒක මාර බුදුම නීතියක්නේ. ඔය නීති හදාපු ඔක්කොම ඇති ඇමතුරු අවීචි මහා නරකයටම යත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙන්න එපා කියලා. මොකද බුද්ධ ශාසනය ඉවරයි. මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකන් එන්න එපා ඔය ආදී ටික කියලා. අපි යත්වා කියන්න ඕන ඒගොල්ලෝ සිය කැමැත්තේ යනවා. යත්වා යද්දෙන් කියලා තමයි කියන්නේ. ශාසනික දේවල් එක්ක කටයුතු කරනවා. සත්‍ය හරියට අවබෝධ කරගත්තාම එයාට මහා පුදුම විදියට වැරදි දෙයට නිග්‍රහ කිරීමත් නිඳා කිරීමත්, ඒ කියන්නේ සාධාරණ ආකාරයෙන්, චේතනාත්මක ආකාරයෙන්, යුක්ති සහගත ආකාරයෙන් හොඳ විනිශ්චයක් ගත හැකි හැකියාවක් තියෙන අන්තයකට නොවැටේ. පුජ්‍යලයෝ 10 දෙනෙක් ගත්තාම මේ පුජ්‍යලයෝ 10 දෙනාගේ හොඳ නරක මධ්‍යස්ථ භාවය විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙන අන්තයකට නොවැටේ. ඒ සද්ධර්මයේ ලක්ෂණයක්, සද්ධර්මයේ ගුණයක්. ඒක අන්තයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන සංඝරත්නය හිටියා. බුදුරජාණන් වහන්සේ අප්‍රශංසා කරන නේද? පොටිල ආම්දන තුච්ච පොටිල කියලා වගේ පයින්නෝ. තුච්ච කියන්නේ කිසි වැඩක් නැති හිස් පොටිල කියලා බැලලා තියෙනවා. තුස් කියලා තියෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් බුදු ආම්දන හොඳටම තේන්ටි කියලා තියෙන්නේ ওই පොටිලට බැන්න හොඳටම. නෑ, උන්වහන්සේලා ඒ හැම දෙයක්ම කරන්නේ සත්‍යයේ පුජ්‍යලයක ඉන්න තැන ඉඳලා නෙමෙයි. සත්‍ය පුජ්‍යලේ නැති තැන ඉඳලා. ඉතින් අර නිගණ්ඨාගමේ ඉන්න කට්ටියක බුදුරජාණන් වහන්සේට පුදුම තණ්හාව, පුදුම දැන් ලංකාවට ආවම මණික් කුටුවක් පූජා කරානේ නේද? මේ චූලෝදර මහෝදර එන්න අවසානේ කුටුව පූජා කළා. බුදුහාමුදුරේ එක වැඩ හිටියා. ඒක බුදුහාමුදුරන්ට බාර දෙයක් බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වගේ දේවල් උත් බාර ගන්නවයි කියලා. ඒක පූජා කරන බාර ගත්තයි කියලා කියන්නේ ඉතින් උන්වහන්සේ එක සැරයක් වැඩ හිටියා. ඊට පස්සේ වැඩඳලා ධර්ම දේශනාවක් කරා. ඊට පස්සේ ඒ පුටුව කර තියාගෙන ඉන්දියාවට ගෙනිච්චේ නෑ. උන්වහන්සේ පුටුව මෙහෙ දීලා. අර ගැල්ණිගගෙන් වතුර ටිකක් නාලා යන්නේ දේ නාගලෝකී කියන්නේ වෙන කොහොමවත් නෙමෙයි. ගොඩක් දැන් යට වෙලා තියෙන දැන් පොඩ්ඩයි. නැත්තම් ඔයිට වඩා ටිකක් ලොකුවට තිබ්බ නාගදීපි කියන්නේ එහෙට නාගලෝකෙට දුඹුරු පාට හමක් තියෙන මිනිස්සු හිටියා කියලා කියන්නේ. ඒ මිනිස්සු ධර්මයේ බුදුදහම තේරුම් අරගත්තා. ජයශ්‍රී මහබෝධීන් වහන්සේම වඩමවද්දී නාගලෝකේ සතියක් තියාගෙන වන්දනා මාන කළා කියන්නේ. පොළොව යටින් මතු වෙච්ච හිංකයි කට්ටි කියලා පොතේ ලියලා තියෙන ඒ වැරදිලා ලියපු කට්ටිය. නාගදීපේ ඔය හරහා එන්න ඕන. ඒ පැත්තෙන් එන්නේ නේද? එතකොට එහෙට පොඩ බහලා එතන පොද පූජා පවත්වල වන්දනා කරන සතියක් පොද දීලා තමයි ලංකාවට ගෙන. භූමි විභාගය වෙනස් නිසා ඒ පාලකය වෙනස්. පාලකය වෙනම අය හිටියා. අර කැලණි විහාර චිත්‍රවල දැනගන්න පුළුවන් අර නාගලෝකේ ඇසියන් අර ශරීරය දුඹුරු පාට ශරීරවලින්ම ඇඳලා තියෙනවා සෝලිස් මැන්ඩිස් මහත්තයානේ. ආ හොඳට තේරුම් අරගෙන ඒක ඇඳලා තියෙන. යා මහා පුදුම චිත්‍ර ශිල්පීෙක්. ඒ වගේම දිවා ගුහාවාදී හරියටම තේරුම් අරගෙන නිර්මාණය වෙලා තියෙන කොහොමහරි. උදෑසන ඉඳලම දේශනා කරපු ධර්මය එක පිටකට අතගුලක්සේ එහෙම අතට මිටි කරගත්ත දෙයක්සේ හොඳට ගොනු කරලා බලන්න නුවණ අවදි කරලා සාරය කුමක්ද කියලා, සංකල්පය මොකද්ද ආනන්ද හැමදුරුවන්ගේ, දෘෂ්ටිය කුමක්ද ආනන්ද හැමදුරුවන්ගේ, වචනය කුමක්ද ආනන්ද හැමදුරුවන්ගේ කියලා බලන්න. පුළුවන්තරන් චිත්ත විවේකයෙන් වාසය කරන්න. පුළුවන්තරම් සැපයෙන් වාසය කරන්න. පුළුවන්තරම් සුවයෙන් සහනයෙන් වාසය කරන්න. පුළුවන්තරම් මෘදුව සැහැල්ලුවෙන් වාසය කරන්න. පුළුවන්තරම් බැඳීම් වලින් තොරව වාසය කරන්න. කෙටියෙන්ම කියතොත් පුළුවන්තරම් සතුටෙන් සහනයෙන් වාසය කරන්න. අසහනයෙන් අපහසුවෙන් වාසය කරන්න නැතුව, අසහනයෙන් අපහසුවෙන් හිතන්න කියන්න පතන්න තියෙන දේවල් පස්සේ යන්න නැතුව, පුළුවන්තරම් ඔළුව ලිහිල් වෙන දෙයක් හිතන්න, හිත සැහැල් වෙන දෙයකට සිත යොමු කරන්න, සැහැල්ලුවෙන් සැහැල්ලුවටපත් වෙන්න. තව කවුරු හරි ඉන්නවද ඉස්සරහට එන්න කතා කරන්න කැමති කෙනෙක්? හුදකලා වෙන්න බලන්නේ, ටිකක් ඇහෙන්න කියන්න. නැත ඇහෙන්නේ. ඔව්, රාජකාරීත් එක්ක හුදකලා වෙන්න බෑනේ. ඔව්, මෙහෙමයි. දැන් තමන්ගේ හිතත් අරගෙන තමයි ඕනම කෙනෙක් රාජකාරියකට වේවා ඔය ඕනම තැනකට යන්නේ. දැන් අපි විදර්ශනා කරන කාලේ අපි විදර්ශනා කළේ මේ වෙනෝම වෙන් කරගෙන නෙමෙයි, මිදුලා අමදින වෙලාවෙත් අපිට එතන දහමක්. කෙනෙක් එක කතා කරද්දි අපිට ඒක දහමක්. ඇනුම් බැනුම් ගැරහුම් එද්දිත් ඒක අපිට දහමක් වුණා. බුදුන් වදින්දිත් එතන අපිට දහමක් වුණා. එනිසා අර ධර්මයේ සංඥාවේ යනගෙනාට ඒ හැම දෙයක්ම අවස්ථාවක්ම යාට ධර්මයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් බිස්නස් කරන කෙනෙකුට පේන ඕනම දෙයක් යාට ව්‍යාපාරික ගෝණින් යාට බලන්න පුළුවන්. ඒක ඉඩමක් දැක්කත්, ගහක් දැක්කත්, පළතුරක් දැක්කත්, මේ දිරච්ච අකඩබඩු ටිකක් දැක්කත්, දිරච්ච වාහනයක් දැක්කත් එයා බිස්නස් මූඩ් එකෙන් ඒක බලලා එයා ව්‍යාපාරික පැත්තට යොමු කරගන්න එයාගේ. ඉතින් අපිට දහමට හැමදේම එක බලද්දි දිරච්ච වාහනයක් දැක්කත් දහමට ඒක යොමු කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි යථාර්ථය කියලා. මේක තමයි දිරායම කියලා කියන්නේ කියලා. එතකොට මේ ලෝකේ තියෙන ඕනම ස්වභාවයක් තේරුම් අරගෙන ඒ චිත්ත ස්වභාවයන් කෙරෙහි ඇලීම නිසා හටගන්නා වූ දුකත් ආදීනවයත් තමන් දකිනවනම් ඒව පස්සේ දුවන්නේ නෑ. ඒව පස්සේ දිවුවොත් එහෙම පෙන්නන්න ඕන, හිතර පෙන්නන්න ඕන, මෙන්න දුවපන්, මෙන්න ප්‍රතිඵල. මේ ලෝක දේවල් දෙහා බලන්න පුළුවන් නේද? මේක පස්සේ දිවුවොත් මෙන්න ප්‍රතිඵලය, මේ මිත්‍රයෝ යාළුවෝ ආශ්‍රය කරොත් මෙන්න ප්‍රතිඵලය, ආදී වශයෙන් හැම දෙයකම ආදීනව සංඥා ඇති කරගන්න පුළුවන්. හැම දෙයකම ආදීනව පෙන්වුවම මනසට අනවබෝධයෙන් දුවන්නේ, ආදීනව පෙන්වුවම එයා සංසුන් වෙනවා. ඒක තමන්ගේ නිරෝධයට බාධා වෙන ස්වභාවයක තමන්ගේ මනස දුවනකොට තමන් නිරන්තරයෙන්ම ආදීනවය පෙන්නලා මනස සංසුන් කරගන්න තේරෙනවා. දැන් තේරෙනවනේ. දැන් එතකොට සාංසාරික මමත්වය කියන්නේ එකක්, මම කියන්නේ තව එක්කෙනෙක්. එතකොට ධර්මයේ මමත්වය, ධර්මයේ පුජ්‍යලය, මෙන්න මේ ධර්මයේ පුජ්‍යලය අර සාංසාරික අවිද්‍යාත්මක පුජ්‍යලයට වඩා ප්‍රබල කරගන්නවා. තේරුණාද? ධර්මයේ පුජ්‍යලය අවිද්‍යාත්මක පුජ්‍යලයට වඩා ප්‍රබල කරගන්නවා. හැබැයි දුර්වල වුණොත් මොකද වෙන්නේ මේ ධර්මයේ පුජ්‍යලය? අන්න හරි. දැන් ඔන්න අපේ අම්මලා තාත්තලා හදන හොඳ හරි අහිංසක හොඳ දරුවෙක් හදනවා. හැබැයි යා හොඳ වෙන්නේ නිකන් පවුල් පසුබිම හොඳ වුණා නිසා, නැතු එයාට මේ ප්‍රබල අවබෝධයක් ඥානයක් ඇති නිසා නෙමෙයි. නමුත් අධාර්මික බලවේගයක් එනවා. අධාර්මික බලවේගයේ ශක්තිමත් වෙනවා මෙයාගේ මේ ධාර්මික වුණාට මෙයාට මේක ඥානය නැති නිසා. මොකද වෙන්නේ? ආනර අධාර්මික බලවේගයට ඇදගෙන යනවා, ගොදුරු වෙනවා. අන්න ඒ නිසා අපි ධාර්මික බලවේගයක්, ධර්ම බලවේගයක් හදනවා වගේම අධාර්මික බලවේගය හඳුන ගන්නත්, ඒවත් එක්ක සටන් කරන්නත්, ඒවා ජය ගන්නත් අපිට හැකියාව, බුද්ධිමය හැකියාව තියෙන්න ඕන. ඒ නිසා මාර පරාජය මෙතන කරන්නේ, මාරයෝ පිටින් නෙමෙයි ඉන්නේ, ඔබේ ආධ්‍යාත්මෙමයි. ඔය මාරයෝ ඔක්කොම ටික ඉන්නේ තමන්ගේ ඔළු ගෙඩිය ඇතුලේ, තමන්ගේ මනස ඇතුලේ ඉන්නේ ඔක්කොම. තණ්හා, රති, රගා කියන ඔක්කොම වසවර්ති මාරයෝ, මෘතු මාරයෝ ඔක්කොම ඉන්නේ, ඔක්කොම ඉන්නේ දේවපුත්ත මාරයෝ ඔක්කොම ඉන්නේ මේක ඇතුලේ ඉන්නේ. පිටින් හොයන්න පුළුවන් කමක් නැහැ. මට නම් පිටින් එක්කෙනෙක්වත් හම්බෙලා නැහැ. ඕගොල්ලන්ට හම්බෙලා තිබුණු හම්බෙලා තියෙනවා නම් කියන්නේ. හම්බෙලා නැහැ. ඔක්කොම ටික ඉන්නේ මෙතන. ඒ දහමක් කියලා දුන්නේ මේ ආධ්‍යාත්මික, එහෙම නැතුව මේ ලෝකෙත් එක්ක සටන් කරලා ලබාගත් ජයග්‍රහණයක් නෙමෙයි, ආධ්‍යාත්මික සටනකින් ලබාගත් ජයග්‍රහණයක්. එහෙමනම් ආධ්‍යාත්මික සටනකින් ලබාගත් ජයග්‍රහණය තුළ මාරයෝ ඉන්නෙත්, රජවරු ඉන්නෙත්, ජයග්‍රහණ තියෙන්නෙත්, පරාජය තියෙන්නෙත් ඔක්කොම තමන්ගේ ආධ්‍යාත්මය තුළම. ආයෙව පිටර දාන්න පුළුවන්කම නැහැ. ඒ නිසා තමන්ට ලොකු යුද්ධයක් තියෙනවා, වගකීමක් තියෙනවා අර එන දෘෂ්ටිවලට කතා කරන්න. ඒව සමග උපායශීලීව කටයුතු කරන්න, ආදීනවයේ මඟ පෙන්වීම කරන්න. නැත්නම් තමන්ගේ චිත්තචෛසික ධර්මවලට පරාජය වෙන්න ගියොත් එහෙම තමන්ට ධර්මය අයිම වෙනවා. එතකොට මාර බලවේග එනවා. එතකොට ධර්මයේ බලවේගයෙන් හරි ස්වરૂපයෙන් හරි මාරයට එන ඉඩක් තියන්න පුළුවන් කම නැහැ. ඉතින් මේ ධර්මයේ බලවේගය යනකොට ටික කාලයක් යනකොට එනවා දැඩි ද්වේෂ සහගත බවක් එනවා, ගැටෙන ස්වභාවයක් එනවා. එහෙම තත්ත්වයක් ඇති වෙනවා. හැම දෙයකටම සමහරලාට බැනගෙන මේ ගෝරි දාගෙන ඉන්න ද්වේෂයක් එන තත්ත්වයක් එනවා. ඊට පස්සේ ඇලෙන ගතිය එනවා. නොයෙකුත් කෙලස් ගති, භාවන් නැති කෙලස් ගති ඇවිල්ලා ඇලෙන්න පටන් ගන්නවා එක එක පැතිවල. ඕක තමයි බුදුහාමුදුරු පෙන්නුම අර තණ්හා රති රගා කියන ඒ මාර දූවරු ඇවිල්ලා නටන්නේ. ඒව හමුෙහිත් අපි පරාජය වෙන්නේ නැතුව, ඒව හමුෙහිත් අපි ඍජුව ධර්මයෙන් අවබෝධයෙන් සටන් කරොත් එමේ මාර දූවරු අතුරුදහන් වෙනවා. ඊට පස්සේ අර කියන ලද මහ ගුගුරණ වරුසා තමා තුළ පහළ වෙනවා. ඝන අන්ධකාර පහළ වෙනවා. කඩු හීතල, දුණු හීතල වලින් විදිනවා වගේ අපහසුතාවයන් වලට තමන් ආධ්‍යාත්මිකව ලක් වෙන්න පුළුවන්. ඒ ලක් වෙනකොට තමන් තවදුරටත් ශක්ති සම්පන්න වෙලා, තවදුරටත් හරියට ධර්මයේ බලය තුළ තමන් පිහිටනකොට අර ඔක්කොම මල්වැසි බවට පරිවර්තනය වෙනවා. ඒ ධර්මය හමුවේ අවිද්‍යාත්මක ඒ දුණු හීතල වලට එන්න බෑ. තාම ප්‍රබලේව එනවා. අවසානීය මාරයත් ඇවිල්ලා වැඳලා පුදලා ඉල්ලනවා. මොනවද කිව්වේ? සක්විති රජ වෙන්න පුළුවන් ඔබට, රජෙක්නේ ඔබට සක්විති රජ වෙන්න පුළුවන්, ලෝකාධිපත්‍ය මහරජ වෙන්න පුළුවන්, එන්න කිව්වා. දැන් දැනට ඔය සක්විති රජ වගේ අපි අපි හිතමුකෝ, දැන් දැනට ඉන්නේ ඔය එංගලන්තේ රජින වගේ හැටි කියලා. මන්නම් දැන් රජිනට මුකුත් කරන්න බෑ. ඉතින් එහෙම නැත්තම් ප්‍රබල රටක් වගේ කියලා. දැන් රජින ඉන්නෙත් හරි අමාරුයි. අනිත් එවුන් ගාලා එලවන්න අතර අපි නඩත්තු කරන්න අමාරුයි කියලා. දැන් ඇඟ ඉන්න රජින බොහොම අමාරුයි. ඉතින් එහෙම තනතුරක් දෙන්න හැදුවා කිව්වපා කියලා. දැන් එතකොට මාරේ ඇවිල්ලා පෙන්නුවා මොනවද මාරේ? මෙච්චර කාලයක් කෑවා කෑවා ඇති උන්නේ, බිව බිව්වා ඇති උන්නේ. ජීවිතේ කොතනද ඔව් කෙලවරක් තියෙන, අවසානයක් තියෙන කියලා ඉවරලා මාරයට පෙන්නනවා මේ කෙලවරක් පේන්නේ නැති සංසාර ගමනේ දුවන්න ඕනේ. මෙන්න කෙලවරක් තියෙන දහමක් තියෙනවා. මෙන්න මේ ධර්මයේ තෝරගන්න ඕන කියලා. ඒකට අපි හැමතිස්සෙම කම්මැලි වෙන්න ඕන. මොනව හමුවේද? කෙලෙස් හමුවේ. කෙලෙස් හමුවේ යෝධයෙක් වෙන්න හොඳ නැහැ. කෙලෙස් හමුවේ කම්මැලියෙක් වෙන්න ඕන. කම්මැලියෙක් වුණාම කෙලෙස් එක එයා දුවන්නේ නැහනේ. කෙලෙස් වලට එයා කම්මැලි. කම්මැලිම නැති මිනිස්සු ඉන්න කොහෙද ඉන්නේ? අර පිටකොටුවේ නාට්ටාමිලා රේ ඉන්නේ. අනිත් අය ටිකක් කම්මැලි වුණා. අයියෝ බෑ, අවුවට වේලෙන්න බෑ, එහෙ වැස්සට වේලෙන්න බෑ. ඒ නිසා මම මේ වගේ වෘත්තියකට යන්න ඕන, මේ වගේ වෘත්තියකට මම ඉගෙන ගන්න ඕන කියලා ඉතලා ටිකක් කම්මැලි කම්මැලි කට්ටිය ටිකක් හොඳ හොඳ රස්සාවල් හොයාගත්තා. මම ගොඩාක් කම්මැලි වුණා. ඒ මට ඔය එකක්වත් කරන්න බෑ. මට කාගවත් යටතේ වැඩ කරන්නත් බෑ. කාටවත් මට සර් බූර් කියාගෙන ඉන්නත් බෑ. මම මාන වෙනවා. කියන්නේ කම්මැලි හොඳටම වුණා. ඈ මහන වෙලා ඊට පස්සේ මේ කට්ටියත් එක කාලපෝටි කරගෙන ඉන්න බෑ. මට සාඩු වෙන්න පුළුවන් විදියට ඉන්න ඕන. මේ පුළුවන් තරම් කම්මැලි වෙන්නේ. තේරුණා නේද? පුළුවන් තරම් කම්මැලි වුණාම හරි. දැන් බලන්න සිත් එක ඒ අතින් කියනකොට බුදුරජාණන් වහන්සේ පුදුම කම්මැලියනේ. මට යුද්ධ කරන්න බෑ. මට මේවත් එක්කලොත් එක ගැටෙන්න බෑ. මට මේක ප්‍රශ්න හදන්න බෑ. පුදුම ප්‍රශ්න කොට මට ඕවෙන්න බෑ. මං කැලේට ගියා. ඒ කම්මැලියේ ඉන්න පාඩුවේ. ඉතින් බැලු බැලුවන්ට කියන්න පුළුවන් මා කම්මැලියේ. ඈ මේ පලා ගිහිල්ලා මේ කැලේ ගිහිල්ලා අර ඉන්නවා. පාඩුවේ ඉන්නවා. ගැටෙන්න කම්මැලියේ. ඇලෙන්න කම්මැලියේ. ඈ දැන් බලන්න ඔය කම්මැලි නිසි නැති නිසානේ ඔය බර කරත් ඔක්කොම දාගෙන අදින්නේ. මේ ලෝකයේ දේවල් වලට කම්මැලි වෙන්න පුළුවන් තරම්. පුළුවන් තරම් කම්මැලි එක්ක එන්න. අර කවුරු හරි ලෝක ධනවතෙක් කියලා තිබ්බා, මං අමාරුම වැඩේ දෙන්නේ කම්මැලිම මිනිස්සෙට කිව්වා. අමාරුම සොයා ගැනීමක් කරන්න දෙනවනම් ඒක දෙන්නේ මම කම්මැලිම මිනිස්සයට කියනවා. ඒ මොකද කියලා අහුවා, මිනිහා හොයාගන්නවලු ඒක ලේසියෙන්ම හදන ක්‍රමය. හරි ලස්සන ක්‍රමයක් ඒක. කම්මැලිම මනුස්සය හොයාගන්නවලු ඒක ලේසියෙන්ම හදන ක්‍රමයක් හොයාගන්නවලු. සංකීර්ණ ක්‍රමවලින් නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් කම්මැලි වෙන්න ඉගෙන ගන්න. එනනේ ආයතනෙත් එහෙමයි. ටිකක් කම්මැලි වැඩ කරගෙන ඉන්නේ. සිතුවිලි අතරෙත් එහෙමයි. පුළුවන් තරම් කම්මැලි වෙන්න. කම්මැලි වෙන්න තරමට සහනෙන් ඉන්න පුළුවන්. පස්සේ සීනි කොලෙස්ටරෝල් හැදුනොත් එහෙම ව්‍යායාම කරන්න. ඒ නිසා ඒ කෙලෙස් වලට කම්මැලි වීම බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ ඒ හුදකලාව ඒ කම්මැලිකම ඇතුලේ ලැබෙවි. හුදකලාව කියන එක තමන් හදාගත්ත හුදකලාවල් හොයන්න එපා. තමන් මේ ධර්මයේ හොයාගෙන යන ධර්මයේ හොයාගෙන යනකොට ඉබේට ඒ හුදකලාව තමා තුල පහළ වෙයි. ඈ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඉතින් අර දසබිම්වර මාර්යෝ එනවා, පංච නීවරණ එනවා. ෂණිකව මේවා නිවරණවද, මේවා ධර්මයට උපකාරකද, මේක ධර්මයට උපකාරක නොවේද කියලා තේරුම් අරගෙන මග අරගෙන කටු ඉති මඩ රොකුල් ගල්තලා ගිරිදුර්ග මහසයුරු පහු කරගෙන යයි මේ වීරිය තමාට තිබෙන්න ඕන. දානමතෝ සතිමතෝ නැගී සිටින වීරියෙන් යුතුව සිහියෙන් යුතුව යන්න. තේරුණානේ? එහෙනම් හොඳයි. දැන් ගොඩාක් වෙලාවට මේ ජීවිතයේ මේ ওই වෛද්‍යවරුන්ට ඒ වගේම නර්ස් නෝන්ලට දැන් එතුමියත් නර්ස් නෝන කෙනෙක් මේ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් මේ ජීවිතයේ පිළිබඳව හරයක් නැහැ, මහා කුණු පංචස්කන්ධයක් කියලා උගන්වන්න අමාරු නැහනේ. හැමදාම තුවාල දකින්න, හැමදාම කපාගෙන ඉන්නවා. කටවල් දෙකක් ඇරලා බැලුවාම ඉතින් හොඳටම ඇති, දවසටම ඇති ඉතින් නේද? ඒ මොන වගේද කටවල් තියෙන්නේ කියලා නේ? දත් මැදලා එනවද, හොදලා එනවද, නැද්ද එනවද දන්නේ නැහැ. ඒ හොඳටම ඇති. ඉතින් ජීවිතය ගැන බාහිර ලෝකේ අත්හරින්න ඇත්තට මේගොල්ලන්ට උගන්වන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ මානසික ලෝකේ අත්හරින්න. පුදුම වැඩේ කියන්නේ ඒක තමයි. ඒක මහරි පුදුම වැඩක්. දැන් අපේ මේ ප්‍රසවහානාරි වෛද්‍යවරයෙක් කැලේ ගොස ඉන්නහස අපි හැමදාම දකිනවා මේ ගෑනු අයත් එක්කම වැඩ කරන්නේ මහා පුදුම කුණු කන්දස් වල මේක ජරා ගොඩක් කියලා අපිට පේනවා. ඒ ත්‍රාගසිත පහල වෙනවනේ ආන්දරේ මාර වැඩේනේ. මේ කුණු ගොඩක් කියලා දිනවා ඒත් පහල වෙනවනේ කියලා. එතකොට මොකද්ද මේ? අන්න ඒ චිත්ත චෛතසිකයේ දීපු වේදනාවක් යාට පහල වෙන්නේ. ඒකට යා කියන වේදනාවට රාගසිතක් කියලා කියනවා ඒකට. එතකොට ද්වේෂය කියන්නේ මොකද්ද? මේක මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙන්න මෙහෙම වේදනාවක් මේකේ හටගන්නේ කියලා තේරෙනවා. තේරුණා නේද? එහෙම නැත්නම් එයා දන්නේ නැහැ ඒක. දැන් යාළුවෙක් දවසක් එකපාරට කියාගෙන ළඟින් ගියා. මේ අපිත් ඔහේ පාඩුවේ ගියා. අනිත් යාළුවා කියනවා ඒ ඔයාට අර හුක් කියලා ගියේ. නෑ නෑ මට නෙන්න බෑ, එයා එන්නේ කැස්සක් නේ, එයාට ඒ කැස්සක් ආවේ. නෑ නෑ ඔයාට හිතලා හුක් කියාගෙන ගියේ. ඇත්තද? එහෙනම් ගිහිල්ලා ගහමු අපි. ගිහිල්ලා ගහමු. මොකද හුක් කියාගෙන ගියේ හෙදරින් ගියා. ඉතින් අර කිසි චේතනාවක් පහළ වුණ නෑ මුලින්ම. අර ඉගෙනුවා නෑ නෑ ඕක මේවා